അഭിനവ് മന്ത്രി വരാങ്കിൽ ഇതിന്റെ പ്രതിജ്ഞാവ് ബദുല്ല ഡിസ്ട്രിക്ട് മെത്തിവർണ്ണ കൊട്ടാശയ മന്ത്രി ബാസരത്തിലെ കൂടുതൽ മഹത്താകെ തണ്ടനീതി സംഗ്രഹായ സംശോധന പണക്കിറ്റും പത്ത് സലഹാ ബലീമ പിനിസ് പാർലമെന്റു സ്ഥാവര നിയോഗ എക്കസിയ ദഹത്തുന ദക്കയാട്ടത്തെ വ്യവസ്ഥാദായക സ്ഥാവര കാരക സഭാവട്ട മറ്റു പലവണ മന്ത്രിവരാൻ അതിലേക്ക് സാമാജികയാൻ വശൻ മാവശ്യം നമുക്കാനുള്ള അഭവ ദണ്ഡണുക്ക മെത്തി ജീവൻ ചൊണ്ടമൻ മെത്തുമ താരക ബാലസൂര്യ മെത്തുമ അനുരാധ ജയരത്ത മെത്തുമ ഡയന ഗമകിയ മെത്തിനിയ ബുദ്ധിക പതിരണ മെത്തുമ മുഹമ്മദ് മുസാമിയൽ മെത്തുമ മുദിത പ്രിയശാന്തി മെത്തിനിയ ഗവിന്ദു കുമാരതിംഗ മെത്തുമ ജനായ അത്രേക സാമാജിക വശയം നമുക്കറിയ ബോധാന്നം പാർലമെന്റ് മന്ത്രി ഗരു പാട്ടലി ചമ്പകർ അണുവക മഹത്താവിസിൻ വിസായ് വിശുത്തുനെ നവംബർ ഹത്തന ദിന വരപ്രസാദ പ്രശ്നയാട്ടത്തെ പാർലമെന്റ് മതുകറുള്ളത് കരുണു ആചാരധർമ്മ സഹ വരപ്രസാദ് പിമന്ത കാർക്ക് സഭാട് യോംക്രീം സന്ദഹ യോജനാവാക് ഇതിരി പത്ക്രീമിട്ട് ഹക്കിയ പാർലമെന്റ് കട്ടുകുത്തി വിടുവന്ത് കാർക്ക് സഭാവെ രസീമ വിസായ് വിസി ഹത്തറ് ജനുവരി ദുരസന ശിക്കുറാദ എന്ന മതദിന പൂർവഭാഗ എക്കുലഹട്ട് കാർക്ക് സഭാ കാമറ അമുക്ക ദിക്കഹീതി പാത്യമേ നിയമിതവായി ഈട പെമിന സഹഭാഗം ലസ് ഗരു സാമാജിക മന്ത്രിയുരാൻ സിയൽ ദിനാട്ട് മെയിൻ ദിനോന്തിമട്ട് കമത്തി ലിപിലേഖനാദി പിലികൻ നിയമ ശ്രീലങ്ക പ്രജാതാന്ത്രിക സമാജവാദി ജനറജെ ആണ്ടുക വ്യവസ്ഥാവേ എക്കസിയ പണസ് അത്ര ഹായ വ്യവസ്ഥാ പ്രകാരവ് വിസ്സായ് വിശുദ്ധിക്കെ മുതൽ വാശയെ സന്തഹ വികനകാധിപത്യവരെയാകെ വാർത്താവേ പലവേനി കാണ്ടി തിസ് അട്ട ഹാ തിസ് നമേ കൊട്ടസ് സഹ സിവന കാണ്ടേ ദഹനമേ വിശ്വ സഹ വിശിയക കൊട്ടസ് മമേതിരിപത്കരമി
ഗരു കഥാനായകത്വമനി ഈ വാർത്താ മുദ്രണ കൃത്യ യോജനാ കരണം
ശ്രീലങ്ക പ്രജാതാന്ത്രിക സമാജവാദി ജനറജെ ആണ്ടുക വ്യവസ്ഥാവേ എക്കസിയ പണസ് ഹത്തറ ഹയ വ്യവസ്ഥാ പ്രകാരവ് വിഗണകാധിപതിവരയാകെ വാർത്താവേ ദശവന കാണ്ടേ പശുവന കൊട്ടസ് ശ്രീലങ്കാവേ ദുംറി ഹറസ്മാർഗ സന്ധ ആരക്ഷണ പദ്ധതി സ്ഥാപനേ കിരീമ സംബന്ധ വിശേഷ വിഗണന വാർത്ത മമേതിരി പത്കരുന്നു
കഥാനായകത്വമനി ഈ വാർത്താ മുദ്രണ കൃത്യ യോജനാ കരുന്നു
ശ്രീലങ്ക പ്രജാതാന്ത്രിക സമാജവാദി ജനറാജെ ആണ്ടുക വ്യവസ്ഥാവേ എക്കസിയ പണസാത്തര ഹായ വ്യവസ്ഥാ പ്രകാര വിസായി വിസി ദക്കേ മുതൽ വാർഷിക സന്ധ വിഗണഗാധിപതി വരയാകെ വാർത്താവേ ദിവനി കാണ്ടേ തിസ്ഹത് സഹ തിസ് അട്ട കൊട്ടസ് തിവനി കാണ്ടേ ദാഹത്ത് കൊട്ടസ് സഹ നവനി കാണ്ടേ വിസ്സ വിസിയക കൊട്ടസ് മമേതിരി പത്കരുന്നു
ගරු කථානායකතුමනි එකී වාර්තා මුද්‍රණය කළත්වය යෝජනා කරමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 වැනි කාණ්ඩයේ 5 වන කොටස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය උපරිම ධාරිතාවෙන් උපයෝජනය කිරීමේ කාර්ය සාධනයේ සම්බන්ධ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි එකී වාර්තා මුද්‍රණය කළත්වය යෝජනා කරමි.
විපිලේඛනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2022 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළත්වය යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පන්තියේ 60 වන වගන්තිය සමග කිවිය යුතු 71 වගන්ති යටතේ අග්‍ර විනිශ්චයකාරයා විසින් විමසා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 දෙසැම්බර් 14 වෙනි දිනැති අංක 23-62 ඇද-67 දරන අතිශය සැකසපත්‍රය පල් කර ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් ඇමතුමා.
අරු කථානායකතුමනි පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලද ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණ සේවා පෞද්ගලික සමාගම සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යතුමා.
අරු කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර හා ස්වාභාවික සම්පත් ත්‍රිසාර සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව ගරු හර්ෂද සිල්ලා මැතිතුමා.
රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වෙත යොමු කරන ලද ජාතික රාජ්‍ය සභාවේ අංක 1978 අංක 4 දන්න ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල 50 24 වෙනි වගන්ති යටතේ ක්‍රියාත්මක නියෝග සම්බන්ධයෙන් එකී කාර්ය සභාවේ වාර්තාව ඉදිරිපත් කර මේකේ කුඩා දෙයක් කරන්න ගරු කථානායකතුමනේ සාමාන්‍යයෙන් ආයෝජන අලුතෙන් පටන් අරගෙන BOI එකේ ඉන්සෙන්ටිව්ස් ගන්නවා නම් සෙක්ෂන් 17 යටතේ එන්න ඕනේ. අලුත් ආයතනයක් පටන් ගන්න ඕනේ. දැන් ආයෝජන වැඩිපුර ලබා ගන්න ඕන නිසා සෙක්ෂන් 16 එකේ තියෙන එක සෙක්ෂන් 17 එකට ගෙනියන්න පුළුවන් මිනිමම් ක්‍රයිටීරියා වලට අනුගත වෙලා. ඒකයි මේකෙන් කරන්නේ. බොහොම ස්තුතියි.
පෙත්සම් පිළිගන්නේ විමලිවරි දිසානායක මැතිතුමා. බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි මහනුවර කෙන්ගල්ල ඌරටියාගහවත්ත අංක 56 දරන ස්ථානයේ පදිංචි මාරිමුත්තු ගණේෂන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
මොකද විවක්ෂණයකතුමා පෙත්සම් පිළිගැනීම අවසාන වෙනකන් ඉන්න බැරිද පුතුමාට?
හරි, එකෙන් පස්සේ කතා.
විමලිවිර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි සෛන්‍ය මරුන්දු 14 ජල සම්පාදන පාර අංක 542 A1 දරන ස්ථානයේ පදිංචි ALM මුක්තාර් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
උද්දීකපති වෙන මැතිතුමා.
ගරු කථානායකතුමනි මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් මේ සභාවේ ඉන්න අවස්ථාවේ ඉතාමත්ම වැදගත් සංවේදී ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. ගරු මුදල් ඇමතිතුමනි අපේ රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක විවිධ විදේශීය කූට ව්‍යාපාරිකයන් පිටරට සහ විශේෂයෙන්ම අපේ රටට ඇවිල්ලා ඔන්ලයින් ණය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ ඔන්ලයින් ණය ලබා දෙන එක ඒගොල්ලෝ කරන්නේ ඉතින් ඒගොල්ලොන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ කාගේවත් තැන්පත්කරුවන්ගේ සල්ලි වලින් නෙවෙයි. ඔය නිසාම නීතිමය හිතසක් තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා අපේ මහ බැංකුවේ අධිපතිතුමාටත්, ඒ වගේම අපේ ටිරනලස් මහජන ආරක්ෂක ඇමතිතුමාටත් මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරලා දැන් මේගොල්ලෝ ලෝන් ෂාක්ස්ලා ඒ කියන්නේ මේ 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 ණය ලබා දෙන මෝරුම් හරි මේගොල්ලෝ ගිනි පොලියක් අය කරන්න ඔබතුමා දන්නවද ඇපේ මොකද්ද කියලා ඇපේ මේ ඔය කාගේවත් මුදල් ඇපයක් අස්සංග ඇපයක් දේපල ඇපයක් නෙවෙයි මේ පුද්ගලයන්ගේ පින්තූර ගන්නවා ඒ අයගේ පවුලේ අයගේ පින්තූර ගන්නවා එහෙම අරගෙන මොනයම් හෝ හේතුවකට දවසක් හෝ දෙකක් ණය ගෙවුවේ නැත්තම් අරවා Facebook එක හරහා තර්ජනය කරනවා ඒ වගේම අවලාදනම් කරනවා ඒ වගේම ලෝන් ගත්ත අයට අනියම් සම්බන්ධකම් තියෙනවා කියලා පවුල් කඩා කප්පල් කරනවා මෙන්න මේ වගේ මහා කූට ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා මේ කෝට්ටෙත් ඇත්තටම තට්ටු හතරක මහල් නිවසක ඉඳගෙන මේ කැත වැඩේ ක්‍රියාත්මක කරනවා හැබැයි මම අධිපතිතුමාට කතා කරපු වෙලාවේ එතුමා කිව්ව දේ තමයි මේ නීතියේ තියෙන හිදසක් ඒ හිදස ආපහු ඒක නිවැරදි වෙනවා මං හිතන්නේ මේ සතියේ හෝ මේ සතියේ නෙමෙයි ඊළඟ සැසිවාරේ මොකක් හරි මූල්‍යමය පනතක් එනවා ඒ පනතත් එක්ක මේක කරන්න බැරි වෙයි කියලා මං ඔබතුමාගේ අවධානය යොමු කරන මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මහබැංකුවේ අධිපතිතුමා මගේ ඉල්ලීමක් කරාම පැය දෙකක් මේ ණය මරවුගලට හිරවුණු අයත් එක්ක සාකච්ඡා කරලා ඉතාමත්ම සාධනීය ලෙස කතා කරලා හැබැයි විසඳුම් දෙන්න බෑ ණයේ නීතියේ හිතසක් තියෙන හින්දා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔබතුමත් සේමසිංහ මැතිතුමත් මේ ඒගොල්ලන්ට කියන්නේ ලෝන් ෂාක්ස්ලා කියලා මේ මේ ණය මෝරුන් මේ ඇවිල්ලම තියෙන්නේ බංකොලොත්තුණු රටේ මුදල් හිගයක් තියෙනවා බොහෝ දෙනාගේ අතේ ඒගොල්ලෝ අතේ සල්ලි තියෙනවා ඒගොල්ලෝ පොලී රහිතව ණය දෙනවයි කියලා ඒක කරන්නෙත් නැහැ 100%ට 300%ක පොලියක් අය කරනවා දවස් දෙකක් පරක් වුණොත් ටෙලිෆෝන් එකෙන් තර්ජනය කරනවා එහෙම නැත්නම් ඒ අර අපකරයට ගත්ත තමන්ගේ පින්තූරයි ණය ගත්ත එක්කෙනාගේ පින්තූරයි පවුලේ පින්තූරයි අරගෙන අසත්‍ය මේ මේ චිත්‍රත් දාලා චරිත ඝාතනය කරනවා. ඉතින් මම මේක මේ කාටවත් මේ රජයේ කාටවත් ඇඟිලි දික් කරනවා නෙවෙයි මේක නීතියේ තියෙන හිතසක් කරුණා කරලා මේකට වහාම මැදිහත් වෙලා යම් 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 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම තව විනාඩියක් දෙන්න මම එතකොට මේ මේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාද දන්නේ මේකට එතුමා යටතේ දෙන්නේ කියලා මම දන්නේ අපේ අඩුම ගානේ ලීඩර් ඔෆ් ද හවුස් තින්න හින්දා මම මේ කාරණාවත් ඉදිරිපත් කරන්නම් ඔබතුමාගේ දැනගැනීමට කොළඹ 10 සුදුවැල්ල ප්‍රදේශයේ අලෙවි මෞලානා ප්‍රජාශාලාව අද බලහත්කාරයෙන් අත්පත් කරගෙන එතකොට ඔබතුමාලා දන්නවා ප්‍රජාශාලාව පොදු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා තියෙන දෙයක් ඒක එක්කෝ පළාත් පාලන ආයතන එහෙම නැත්නම් නගර සභා යටතේ තියෙන්නේ. කොළඹ 10 සුදුවැල්ල නාගරික කොට්ටාසේ කොළඹ නගර සභාවට අයත් අලෙවි මෞලානා ප්‍රජාශාලාව පිහිටි භූමිය හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීම මත තාප්ප ගේට්ටු බලහත්කාරයෙන් දාලා ඒක අත්පත් කරගෙන තිබෙනවා. සුදුවැල්ල ආනෝල් රත්නායක මාවත ඇතුළු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ගේ උත්සව අවස්ථා සඳහා ඉතා අඩු මුදලකට මේ ප්‍රජාශාලාව පාවිච්චි කරන්නේ මට පේනවා සුසිල් ප්‍රේමචන්ද මෙතුමත් ඔළුව වරනවා මම හිතන්නේ එතුමත් දන්නවා මේ ප්‍රජාශාලාව තියෙන ස්ථානය මේක මගේ පියාණන්ගේ මැදකොළඹ මම හිතන්නේ මැතිවරණ කොට්ටාසේ තිබෙන්නේ නමුත් මෙම භූමිය සහිත ගොඩනැගිල්ල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම තුළ ඒ කටයුතු වලට බාධා එල්ල වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්තුමිය ඇතුළු වගකිවයුතු බලධාරීන්ට පැමිණිලි කළා ඒකට මැදිහත් වෙලා තියෙනවා മന്ത്രി ඒ හිටපු മന്ത്രിතුමත් මම නම් කියන්න බය නැහැ කිත්සිරි රාජපක්ෂ හිටපු නාගරික മന്ത്രിවරය ඒ වගේම දැනෙන ආරංචි අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට බොරු කියන්න බෑ ජනාත්තුමාගේ බලපෑම් තියෙනවා කියලා දැනගත්තු ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලෙත් ප්‍රධානීකුගේ බලපෑම් නිසා මේවට නීතිමය පියවරක් ගන්නෙ නැහැ ඒ නිසා අඩු ආදායම් ලාභින්ගේ ප්‍රයෝජනය සඳහා මේ තියෙන ප්‍රජාශාලාව එක් එක් පුද්ගලින්ට තාප බැනගෙන Tamanට අයිති කරගන්න ඉඩ නොදී නැවත අලෙවි මෞලානා ප්‍රජාශාලාව ජනතාවට භවිතා කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නේ කියලා කරුණා කරලා ඒ අදාළ බලධාරීන්ට මම ඉල්ලීමක් කරනවා
කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මතු කරපු කාරණය පිළිබඳව මේ වෙනකොටම අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ අඟහරුවාද දිනේදී ශ්‍රී ලංකා ශුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ පළවෙනි වර කියමිට ඉදිරිපත් කරා. නමුත් ඒ කිව්වා වගේම මේ කියන අලුත් ව්‍යාපාර කටයුත්ත, මේක ගොඩක් ඉන්නේ විදේශිකයෝ, විදේශ රටවල් වල ඉඳලා ඒ රටවල් වලත් සමහර විට යාලා ඒ වගේ යම් යම් ව්‍යාපාර කටයුතු කරලා දැන් මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන් බොහෝ අවස්ථාවන් වලදී විපක්ෂ නායකතුමනි තාවකාලිකව තමයි ඉන්නේ, අවුරුද්දක් අවුරුදු එකහමාරක් ඒ වගේ කාල සීමාවක තමයි මේ ව්‍යාපාර කටයුත්ත කරන්නේ. එතකොට මේ පිළිබඳ දැනටම අපි අවධානය යොමු කරලා තියෙනවා. මේ ශුද්ධ මූල්‍ය නියාමන අධිකාරී පනත් කැටුම් පත තුළ මේකට පූර්ණ ආවරණයක් ලබා දෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා අවශ්‍ය අලුත් නීතිත් අපි ගේන්න කටයුතු කරනවා ඉතාම කඩිනමින්.
ඔව්, මම ඔබතුමාට යෝජනා කරන්න යන්නේ ඔබතුමාට පුළුවන් නම් ඒ ගෙන එන නීති රීති වලට මේ වගේ කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නට තියෙන ඉඩ ප්‍රස්ථාව නැති කරන්න, ඒක යෝජනාවක්. මොකද මේක මේ කාටවත් ඇඟිලි දික් කරනව නෙවෙයි, මේක කොහොම හරි කාට හරි මිස් වෙලා තියෙනවා නීතියේ ක්‍රියාත්මක කරන්න. එතකොට මේ කූට ව්‍යාපාරකින් බහුතරයක් විදේශීය අය. ඒගොල්ලෝ එන්නෙම මේ ඔය දුප්පත් රටවල්, බංකොලොත් රටවල් ඉලක්ක කරගෙන මහජනතාවගේ අතේ මුදල් හිඟයක් තියෙන නිසා මේ කාරණාව ක්‍රියාත්මක කරනවා. මම ඔබතුමාට එක යෝජනාවක් කරනවා. දැන් මේගොල්ලෝ එන්නේ වීසා එකක් මත. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන බිස්නස් වීසා එකක් මතද කියලා හොයලා බලන්න. ඇවිල්ලා තියෙන වීසා කොන්දේසි මත වහාම තීන්දුව කරන්න පුළුවන් ඒගොල්ලෝ මේ රටෙන් පිටුවහල් කරන්න. ඒ වගේ මම මේක අවස්ථාවක් කරගන්නවා රටේම ජනතාවට ඔන්ලයින් ණය වැඩසටහන් තුලින් මේ කූට ව්‍යාපාර තුලින් ණයගත්තු කිසිම කෙනෙක් ණය ගෙවන්න එපා. මම ඒක කියනවා. මම ඔබතුමාට ආරාධනා කරනවා මේ විදියට ලියාපදිංචි නොවි මේ විදියට අක්‍රමවත් ආකාරයට කූට ආකාරයට මේ වගේ අමාරුවේ වැටිලා තියෙන රටක ජනතාව ලක්ෂ 220ම ගොනාට අන්දලා පොලි රහිතව දෙනවයි කියලා. දැන් මම ඔබතුමාට එකක් කියන්නම්. පළවෙනි ලෝන් එක 5000යි. පොලි රහිතවලු දෙන්නේ. අතන දෙන්නේ 3750යි. දින මොහොතේම 1250ක් කපලා දෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන මම ස්තුතිවන්ත වෙනවා. නැවතත් වරක් මහබැංකුවේ අධිපතිතුමා පැය දෙකක් සාකච්ඡා කරා මේ කණ්ඩායම එක්ක මගේ ඉල්ලීමට. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිතුමත් මේක යොමු කළා තියෙනවා CID එකට. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේවා හොයලා ඇත්තටම ওই නීති වෙනකන් ඉඳත් ඕනේ. මේගොල්ලෝ විසිට වීසා වලට ඇවිල්ලා මේ වගේ කූට ව්‍යාපාර කරනවා නම් ඒගොල්ලන්ගේ වීසා එක කැන්සල් කරලා පන්නන්න පුළුවන්.
ඔව්, ගන්නේ නැහැ. විශේෂයෙන්ම අද කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියත් මේ ශුද්ධ මූල්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විමසලා තියෙනවා. මම ඒකට දීර්ඝ පිළිතුරක් ලබා දෙනවා. නමුත් මේ කියන කාරණාව තුළ අපි දැනටම අවධානය යොමු කරලා තියෙනවා. මොකද මේකත් බරපතල අවධානම් සහගත තත්ත්වයක් ඉදිරියේදී නිර්මාණය වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය නීති රාමුව ගෙනල්ලා එතකන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න අපි කටයුතු කරනවා.
බරපතල වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ජයන්ත සමර වීරමැතිතුමා ඇබ්සන්ට්. මහන්ත දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
අග්‍රාමාත්‍යතුමාගෙන්.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය A1 පිළිතුර. පාස්තු ඉදලා සිදු කරලා තස්වාදි ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ බැතිමතුන් 224 දෙනෙකු සඳහා වන්දි ගෙවීමට රජය විසින් රුපියල් 225,700,000 වියදම් දරා ඇති අතර හානිපූර්ණය සඳහා වන කාර්යාල වෙත යොමු කරන ලද අයදුපත් සඳහා මියගිය අයගේ ළගම ඥාතීන්ට වන්දි වශයෙන් එම මුදල් ලබා දී ඇත. A2 පිළිතුර. කාන්තා ළමා කටයුතු හා සමාජ සවිභාගයන්වීම අමාත්‍යාංශය විසින් දෙමාපියන් අහිමි දරුවන් සඳහා පරිලෝචන නියෝග යටතේ දරුවන්ගේ භාරිකාරත්වය පැවරි සිදු කර ඇත. තවද පරිවාසා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා සංවර්ධන ඒකකයේ නිලධාරීන්ගේ ශ්‍රීජු අධීක්ෂණය ග්‍රාම නිලධාරීගේ ආර්ථික සංවර්ධන නිලධාරීගේ සහය ඇතුව ස්වේච්ඡා නිලධාරීන් පත්කර නිරන්තරයෙන් පසුවිපුරම් සිදු කරන ලබන අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන ඒකාබද්ධ ස්වේච්ඡාවෙන් ඉස්කරන ලද කාර්යයන් පාඨපද්ධ පෙන්වා දිය හැකිය. ගරු මන්ත්‍රීතුමා, ලොකු උත්තරයක් තියෙන එක සභාගත කරන්න ඕනනම් කියන්න, නැත්නම් කියන්න උනත් පුළුවන්. ඒක පිටු 6ක් විතර තියෙනවා
සභාගත කරන්න.
Thank you. ඊළඟට ප්‍රශ්නය ආතුන එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට හා උසස් අධ්‍යාපන ලබන අවස්ථාවේදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි රුපියල් මිලියන ලක්ෂ බැගින් ස්ථාවරතම්ප සමාවෙන්න ලක්ෂ දහය බැගින් වන ස්ථාවරතම්ප ආරම්භ කිරීමේ වෙනසටන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇත. එහිදී බලපෑමට ලක් වූ ළමුන් අතරින් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ කතෝලික සභාවේ සමාජ සේවා ආයතනය වන සෙත්සරණ ආයතනයේ නිර්දේශ මත කටුවපිටි හා කොච්චිකඩේ සිදු වූ ප්‍රහාර දෙමාපියන් අහිමි දරුවන් ලෙස දරුවන් හත් දෙනෙකුගේ නම් නිර්දේශ කර යොමු කර ඇති අතර ඔවුන් සඳහා පහත පද්ධති මුදල් ප්‍රදානය කර ඇත. තවද මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් හානියට පත් වූ දරුවන් දෙදෙනෙකුට මෙම මුදල් ලබා දීමට යෝජිතව තිබුණද සෙත්සරණ ආයතනයේ නිර්දේශ ලබා නොදීම හේතුවෙන් එම මුදල් ප්‍රදානය කර නොමැත. මීට අමතරව රතුපුර සංවිධානයේ අනුග්‍රහයත් ඇතිව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මාසිකව රුපියල් 5000 හා රුපියල් 6000 බැගින් වසර කාලයක් ලබා ගත හැකි වනසේ මූල්‍යාධාර සපයා ඇත. ප්‍රශ්නය A4 පිළිතුර රජයේ අනුග්‍රහයෙන් විදේශ ප්‍රතිකාර ලබා දී නොමැත. ප්‍රශ්නය ආය යන්න පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න හැටියට ඇත්තෙම පාස්ක්‍රු ඉරිදා ප්‍රහාරයේ 269 දෙනෙක් අන්තරා වෙලා තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම චැනල් 4 නාලිකාවස්සෙත් විශේෂ වැඩසටහනක් කරා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි කොල්කතා නායකතුමනි, මේකේ පිටිපස්සේ ඉන්න මහමොලකරු පිළිබඳව රජයේ යම්කිසි සෝදිසියක් කළා තියෙනවද, නැත්නම් මේ ඉන්කුවරියක් කළා තියෙනවද? ඒ වගේම දෙවනි අතුරු ප්‍රශ්නේ මම දන්නේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් බැරිද කියලා, මොකද අදාළ ඇමතිවරයා නැති නිසා. දෙවනි අතුරු ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව වන්දියක් පිළිබඳව මේ විශේෂයෙන්ම ඒ 269 දෙනා සහ තව වර ගානකට මේ තුවාල ලක් වෙලා තියෙනවා. ඒගොල්ලන් පිළිබඳව වන්දියක් ලබා දීලා තියෙනවද? දීලා නැත්නම් මේ පිළිබඳව ආණ්ඩුව අනාගතයේදී කටයුතු කරන්න යනවද?
අරු කතානායකතුමනේ සම්බන්ධ පිළිතුරු ලබා දීමට කල් ඉල්ලනවා. මොකද අදාළ විශ්වභාර ඇමතිවරයත් එක්ක සාකච්ඡා කරලා හරි පිළිතුරු ලබා දිය යුතුයි.
බොහොම ස්තුතියි. ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා, වේලු කුමා මැතිතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අහන්න.
ගරු කතානායකතුමනි,
එවිලි අමතුමා.
අයන්න එක ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු ඉඩම් කිරිගෝපල් පිහිටුම් සඳහා ලබා දීමට විශේෂයෙන්ම 6 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණයගෙන තිබේද? ඔව්. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 21 ඇලිරක් 1571 ඇලිරක් 325 ඇලිරක් 0.51 හා 2021 6 දින තීරණය මගින් අනුමැතිය ලැබී ඇත. ආයන 1. එසේනම් මේ සඳහා ගලබොඩහ මවුන්ටින් යන 1-1 වත්තෙන් ලබා ගන්න ලබන ඉඩම් අක්කර ප්‍රමාණය වෙන වෙන වශයෙන් කොපමණද? ගලබොඩ වත්ත අක්කර 704 රූට් 2 වර්ටිස් 11.33 මවුන්ටින් වත්ත අක්කර 106 රූට් 2 වර්ටිස් 28.67. 2. එම ඉඩම් ලබා ගන්න ලබන 1-1 සමාගම එම 1-1 සමාගමේ අධ්‍යක්ෂවරුගේ නම් සහ ජාතිකත්වය ස්වදේශිකද විදේශිකද වෙන වෙන වශයෙන් කවරේද? 1. සමාගමේ නම හයාපාක් ලේරිස් පෞද්ගලික සමාගම, අධ්‍යක්ෂවරුන්ගේ නම් මොහොමඩ් ඉමිටියාස්, මොහොමඩ් ෂාහික් සමාට්, ජාතිකත්වය ශ්‍රී ලාංකික. 3. ඉහත 1-1 සමාගම විසින් ගෙවන ලබන අධිකාර මුදල් සහ ඉඩම් මක්කලේක වාර්ෂික බදු මුදල් බෙන්වෙන් වශයෙන් කොපමණද? ඉඩම කොටසක් පමණක් සලකා බදු මුදල් සක්ෂේප නොකරන අතර මුළු ඉඩම් ප්‍රමාණය සලකා වාර්ෂිකයට අදාළව බදු මුදල් සක්ෂේප කරයි. ඒ අනුව පහත පරිදි ඉඩම් සක්ෂේප සිදු කර ඇත. ගලබඩ වත්ත හෙක්ටයා 285 රුපියල් 32,00,000 අධිකාර මුදල සාමාන්‍ය මාස 6ක් වෙනුවෙන් 19,92,00,000. මවුන්ටින් වත්ත හෙක්ටයාර 43.1 575,000 වාර්ෂික තක්ෂේරු මුදල, 34,50,000 අත්තිකාර මුදල මාස 6ක් සඳහා. මේක අක්කරයකට වශයෙන් බැලුවොත්, අක්කර ප්‍රමාණයෙන් බෙදලා බැලුවොත් අක්කරයකට ගලබඩවත්තේ 4,545 වර්ෂයකට, මවුන්ටින් වත්ත 5,399 වර්ෂයකට. 4. ඉහත වතුවල කිරිගෝපල සඳහා වෙන්කර ලබන භූමිය ඇති පේලිනිවාස හා සිද්ධස්ථාන සංඛ්‍යාව උක්ත ව්‍යාපෘතියට ලබා දුන් ගලබඩ වත්ත හෝ මවුන්ටින් වත්ත භූමි ප්‍රදේශයේ පේලිනිවාස හා සිද්ධස්ථාන කිසිවක් පිහිටා නොමැත. ඇයන්න එක ඉහත වතු පිහිටා ඇති දිස්ත්‍රික්කවල ඇති රජයේ කිරිගෝපල සතුව ප්‍රමාණවත් ඉඩම් තිබෙනව දන්නේද? රටේ පවතින වර්තමාන කිරි නිෂ්පාදනයත් ඉදිරි වර්ෂ සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදන අවස්ථාවත් මේ සඳහා සලකා බැලිය යුතුය. ජාතික පසු සම්පත් මණ්ඩලය මගින් පාලනය කරනු ලබන හා පෞද්ගලික ආයෝජකින් සඳහා ලබා දී ඇති කිරි ගොල්පොල්වල තිබුණද එමගින් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් නොලැබෙන බව නිරීක්ෂණය කර ඇත. දෙක, එසේ නම් තේවාගා කළ හැකි ඉඩම් කිරි ගොල්පොල් සඳහා ලබා දීමේ පදනම කවරේද? මෙම ප්‍රශ්නයෙන් විමසා ඇති කිරි ගොල්පොල් සඳහා ලබා දී ඇති ගලබඩවත් හා මවුන්ට් ජීන් වත්තේ ඉඩම් කොටස් තේවාගාව සඳහා සුදුසු බිම් ලෙස සැලකිය නොහැක. ප්‍රධාන සක්ෂේරුකරුගේ වාර්තාවට අනුව ගලබඩවත්තේ ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය 60% සහ 60% ප්‍රමාණයක් ගල් සහිත වන අතර තේවාගා කර ඇති ප්‍රදේශයේ හිස්තැන් බොහෝ ප්‍රමාණයක් සහිත 30% පමණ වේ. මවුන්ට් ජීන් වත්තේ ලබා දී ඇති ඉඩම් ඉඩමේ ගල් සහිත ප්‍රදේශය 63.44% වන අතර ඉතිරි 36.56% ප්‍රදේශය බෑවුම් සහිත පතන ඉඩම වේ. ඉඩම සම්බන්ධ විස්තර සභාගත කරමි. එසඳහා මේ තක්සේරුකරු වාර්තාව ගෙනත් තියෙනවා ගරු කතානායකතුමනි. කිරි ගොයිපල සඳහා මුදාහැරි ගඩබලවත්තේ සහ මවුන්ට් ජීන් වත්තේ තේවගාව පැවති දරු නෙලන අක්කර 4ක් පමණ වූ ඉඩම් කොටසින් ලැබී ඇති තේ නිෂ්පාදනය වසරකට කිලෝග්‍රෑම් 650ක් පමණ වී ඇත. එම වසරේ උඩරට තේ කිලෝක සාමාන්‍ය මිල වන රුපියල් 150 සැලකුවද වතු දෙකෙහි තේ නිෂ්පාදනය ලබා ගත හැකි ආදායම රුපියල් 97,500ක් පමණකි. නමුත් කිරි නිෂ්පාදනය සඳහා මෙම වතු ලබා දීමෙන් දිනකට ඊටර 90,000 කිරි අවශ්‍යතාව සම්පූර්ණ කර ගත හැකි බව පෙන්වා දී ඇත. ඒ අනුව ලබා ගත හැකි ආදායම දිනකට පමණක් රුපියල් මිලියන 16ක් පමණ වෙනස් වේ. 3. එම කිරිගෝපල පිහිටීම සඳහා සක්‍රීයතා දෙනක් සිදු කර තිබේද? ඔව්. මීට අමතරව විස්තරාත්මක ව්‍යාපෘති යෝජනා වාර්තාවක් සහ පරිතර වාර්තාවක් සකස් කර ඇත. ඇයන්න අදාළ නොවේ.
ගෞරව සභානායකර අවර්ගලේ, என்னுடைய முதலாவது வினா நன்றி அமைச்சர் அவர்களே, உங்களுடைய விரிவான விடைக்கு. கலபட தோட்டத்தினதும் மவுஞ்சூன் தோட்டத்தினதும் காணிகளானது இந்த அரசாங்கத்தின் மறுசீரமைப்பின் கீழ் இவ்வாறான வேறு திட்டத்திற்கு வழங்கப்பட்டிருக்கின்றது. அவை அந்த மறுசீரமைப்புக்கு கீழ் அந்த தோட்டத்திலே வாழக்கூடிய மக்களினது லயம் குடியிருப்புகள் அவ்வாறே இருக்கின்றது. அவர்களினுடைய அந்த இபிஎஃப் இடிஎஃப் நிலுவைகள் அவ்வாறே இருக்கின்றது. இவ்வாறான நிலையிலே வெளியாருக்கு தோட்டத்தின் பெரும்பகுதியை கொடுத்தவுடன் அவர்களுடைய வாழ்வாதாரம் அல்லது அவர்களுடைய வருமானம், வாழ்வதற்குரிய வசதிகள் முற்றாக ஒழிக்கப்பட்டிருக்கின்றது. அவே அந்த தோட்டத் தொழிலாளர்களினுடைய லயங்களுக்கு பதிலான காணிகளை பெற்றுக் கொடுத்தல், இபிஎஃப் இடிஎஃப்ஐ பெற்றுக் கொடுத்தல், வாழ்வாதார காணிகளை பெற்றுக் கொடுத்தல் தொடர்பாக இந்த அரசாங்கத்தின் நிலைப்பாடு என்ன? இவ்வாறு வெளியாருக்கு கொடுத்த பின்னர் அந்த தூர பிரதேசத்தில் இருக்கக்கூடியவர்கள் எவ்வாறு வாழ முடியும்? அவர்களுக்கு வருமான வழி இல்லை. அவை இதற்காக இருக்கக்கூடிய உங்களுடைய மறுசீரமைப்பின் திட்டங்கள் என்ன?
கதாநாயக சுமணி, மே தினவில் மே இடம் பிள்ளிபந்த பெஹாதிலி பிரதிசரண பிள்ளிபந்த சாட்சாவுக்கு ஆரம்ப விளாத்தினோம். ஏ சந்தா கேபினட் பத்திரிகாவுக்கு எதிர்பார்த்து விளாத்தினோம். எதிரி கேபினட் மண்டலி சமயம் எதிர்பார்த்து எத்தனை பிரதான வசியம் தீர காரணம் தான் சேவக சுபசாதனை. தம் மே ஜனவசம ஏவகேம ராஜ்ய வேவிடி சாஸ்தாவு சா விசேஷம் நெல்கடுவ வேவிடி சமாகமே ஹிக சேவக அர்த்தசாதகார முதல் சக சேவக பாரகார முதல் பில்லியன பககட ஆசன முதலாக தீரும். ஏகே அங்க எக்கடம் அப்ப அவதான யோமிலா தீன் ஏ முதல் மகாபாண்டாகாரி ஹோர அரகன கெவீம் தேவனியக வத்து நிவாச சா ஒங்கே ரெக்கிய ஆரக்ஷா அப்படி மே வத்த மவுண்ட் ஜீன் வத்த சா கலபட வத்தே மே பௌத்தலிக்கரண வெலா தீன் கரு கதாநாயக துமனி மே அப்பி கதா கரகன பிரசாஸ்கரண பெர அப்ப ஏ நிசாம மே கேபினட் பத்திரிகா அனுமத்த உனாம பிரதான මේ අපේ අත්හදා බැලීම හැටියට අපි සාකච්ඡාවට භාජනය කරලා අපි ඉවර ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘතිය. ඒ අනුව මේ සඳහා ඔබතුමා කිව ආකාරයේ පිළිතුරු විශේෂයෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ලබා දීමේදී අපි මොඩල් එක කරගන්න හදන්නේ මේ ලබා දීලා තියෙන මේ අහන ව්‍යාපෘතිය පිළිබඳ.
කාලේ මේ ගලබඩු වත්තේ ඉඩම් කෑලි 400ක් අපි පර්චේස් හතහත වෙංගලා දුන්නා. නමුත් ආණ්ඩු වෙනස් වීම සමග ඒ 400ම එළෙව්වා. වේලකුවා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරනවා. මම ඔබතුමාගෙන් අහනවා ඒ ඉඩම් කැබිනට් එකේ යාර ලබා දෙනවාද කියලා.
ඔව් මම මේ විශ්ේ බාරයට දැන් මාසයක් විතර වෙනවා. මම මේ ප්‍රශ්න නිසාම ගලබඩෝ සහ මවුන්ටේන් වත්ත පෞද්ගලිකම නිරීක්ෂණය කරා මේ කියන මේ කාරණා පිළිබඳ. ඒ වගේම විශේෂයෙන්ම මේ තක්ෂේරුව පිළිබඳවත් තක්ෂේරුව දෙපාර්තමේන්තුව කැඳවලත් විමසීමක් කරා. ඒ නිසාම තමයි අපි ඔබතුමා කියව කාරණාත් අරගෙන මේක තමයි අනාගත මේ වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන මොඩල් එක කරගන්න. ඒ නිසා ඔබතුමාලා කියව කාරණු සියල්ල එකතු කරගෙන වඩාත් හොඳ පිළිතුර
අපිලි 400 මේ පෞද්ගලික ආශ්‍රයෙන් දෙන්න කඩේ කම් කරුවට ලබා දෙනවද කියලා.
ඔව් ඉතාම සරලව මගේ පිළිතුරේ තියෙනවා. එතුමා ඒක ප්‍රකාශය කරාට මේ කරුණු ඔක්කොම මම හොයා බලන්න ඕනේ කතානායකතුමනි. ඒ නිසා ඒ සියලු කරුණු හොයා බලලා අපි අංක එකට දෙන්නේ සේවක සුපසාධනෙ. ඉතින් ඔබතුමා කියන කාරණාව එතෙන්ට ඇතුළත් වෙනවා කරු කතානායකතුමනි.
කැමැතිනේ වතු ප්‍රයිවටයිස් කරනකොට මේ මහනුවර දිස්ත්‍රික්කේ වතු කවුරුවත් ගත්තේ නැහැ. ඉවලා පාඩු ලබන වතු. අපේ විපක්ෂ නායකතුමා අපි යෝජනා කරලා තියෙනවා මේ වතු මොකද රජයට පඩි ගෙවන්නයි අතසාත කර අරමුදල් ගෙවන්නයි ප්‍රශ්නයක් තියෙන නිසා අපි යෝජනා කරලා තියෙනවා මේ වතු විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කේ වතු මේවා පාඩු ලබන වතු වතු කම් කරවන්න අක්කරේ දෙක බෙදලා දෙන්න කියලා මේ කම්පැනිලට දෙන්න නැතුව එතකොට වතු කම් කරවන්න පඩි ගෙවන්න ඕනෙත් නැහැ EPF ගෙවන්න ඕනෙත් නැහැ ඒක රජයට සහනයක්
ගරු කතානායකතුමනි අද දවසේ ගරු වේල් කුමාර් මන්ත්‍රීතුමා තව සභාව කල් දෙමීමේ ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් තියෙනවා මේ සියල්ල මහල් තියෙන මේ පිළිබඳ මම එතෙන්දී මේවා විස්තරාත්මකව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා
ඔව් විශ්වදී
ඔව් විපක්ෂනායක දෙනවා අනේ ඔබතුමා මේ කාලේ
මාව පහුගිය දවසක හමු වෙන්නට ආවා ස්ටේට් ප්ලාන්ටේෂන්ස් එකේ සේවය කරන විශාල ප්‍රමාණයක් අර වේලු කුමාර් අමතිතුමා මැතිතුමා කිව්ව ආකාරයට ඒ අයගේ EPF ETF මේ අද ඊයේ නෙමෙයි අවුරුදු ගණනාවක් ඒව ටික හරියට ක්‍රියාත්මක කරලා නැහැ ඒව ටික ගෙවලා නැහැ එතකොට එතුමන්ලාගේ චෝදනාවක් තියෙනවා ඔබතුමා සමහර වතු ප්‍රදේශවලට ගිහිල්ලා ඔබතුමා යෝජනා කරලා තිබෙනවා ඒ ඔය ස්ටේට් ප්ලාන්ටේෂන් එකේ වතු කොටස් විවිධ ව්‍යාපාරිකින්ට වගා කිරීම සඳහා ලබා දෙන කාරණාවක්. ඒක ඔබතුමාගේ උත්තරේ දෙන්න පුළුවන් ඒක වැරදිද නිවැරදි කියන කාරණාව. හැබැයි මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. මේ රටේ අඩු ඉඩම් අයිතියක් තියාගෙන වැඩි තේ නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙන්නේ කුඩා තේ වතු. අඩු ඉඩම් ප්‍රමාණයක් මට හරියටම නිශ්චිතව කියන්න බෑ 40%ක පමණ ඉඩම් ප්‍රමාණයක අයිතිය තියාගෙන 70%ක දෙනවා දායකත්වයක් තේ නිෂ්පාදනයට. හැබැයි ඔබතුමාර සඳහන් කරපු රාජ්‍ය ආයතනත් RPCs සහ plantation අනිත් සෙක්ටර් එක වැඩි ඉඩම් ප්‍රමාණයක අයිතිය තියාගෙන අඩු දායකත්වයක් ලබා දෙනවා තේ නිෂ්පාදනයට. ඉතින් මම නැවත නැවතත් කියන්න කැමති කිරියල් ඇමතිතුමා කිව්ව ආකාරයටත් ඒ වගේම විශේෂයෙන්ම වේලු කුමාර් මැතිතුමා ඒ වගේම උදේ කුමාර් මැතිතුමා ඒ වගේම දිගම්බරම් රාධාකෘෂ්ණන් මනෝ ගණේෂන් යන මැතිතුමාලා මේ කණ්ඩායමම අපිත් එකට එකහුව වෙලා අපි තීන්දුවක් කරන් තිබෙනවා මුඩු ඉඩම් ඒ කියන්නේ වගා නොකරන ඉඩම් දැන් මේ නිකන් තියාගෙන හිටපු කාලේ අවසන් කරලා ඇත්ත වශයෙන්ම කම්කරුවා කියන පුද්ගලයා කම්කරු තනතුරේම තියන්නේ නැතුව ඔහු හෝ ඇය ඒ ගෘහමූලිකය ව්‍යවසායකෙක් බවට පත් කරා. එතකොට උඩරට ප්‍රජාවත් අපි ඇත්තටම වතු උඩරට කියන ප්‍රජාවයි අපි භාවිතා කරන්නේ මේ උඩරට ප්‍රජාවට ඒ අයව කම්කරුවන් හැටියට තියන්නේ නැතුව ඒ අය කුඩා තේවතු හිමියන් බවට ඒ කියන්නේ අර වගා නොකරපු මුඩු ඉඩම් ටික ලබා දෙන වැඩසටහනක් තුළින් ඒක ඵලදායි වෙනවා තේ නිෂ්පාදනයට වැඩි දායකත්වයක් උරු ලැබෙනවා කියන එක මම කියන්න කැමතියි.
නායකතුමනි මේ මේ වතු මේ මේ අක්‍රමවත් විදිහට බෙදා හරින කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කළේ ඒවයි නිරීක්ෂණයක්. මේ වතු වල වටිනාකම් තුනක් අපිට ගණන් ගන්න. එකක් තමයි වැවිලි කර්මාන්තයේ යොදා ගැනීම. අනිත් එක සමහර වතු වල තියෙන සුවිශේෂී මේ ඉඩම් වටිනාකම. නාගරික ප්‍රදේශ හන්තානි වාගේ. සමහර වතු වල තියෙන විශේෂයෙන්ම සංචාරකමේ වටිනාකම. ඉතින් මේ සියල්ලන් පිළිබඳ නිරීක්ෂණයක් කරලා ඉතා පැහැදිලි කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරලා ඒ සම්බන්ධ විශේෂඥ මණ්ඩලයක් මගින් තමයි අපි මේ මෙතෙක් මේ RPC මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් ආදී සියල්ල අඩුපාඩු හඳුනාගෙන මේ කටයුතු කරන්න මේ ප්‍රතිව්‍යුහගත කරන. ඒකෙදි අංක එක තමයි සේවක සුබසාධනය. ඒ වගේම මෙතුමාලා කිව්වේ යෝජනාව දැනට ක්‍රියාත්මක වෙනවා වතු කිහිපයක කම්කරුවන්ට යම්කිසි නිශ්චිත භූමි ප්‍රමාණයක් ලබා දීලා ඔවුන් දරු නිෂ්පාදනය කරපුවාම ඒ දරු නිෂ්පාදනයෙන් 30%ක් වත්තට ගන්නවා අනිත් ටික විකුණනවා මේ ක්‍රමයක්. ඉතින් අපි මේක පිළිබඳවත් හොඳ අත්හදා බැලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි තියෙන සාර්ථකත්වය පිළිබඳ විශේෂයෙන්ම නාගස්තන්න වත්ත සහ තවත් වතු දෙකක ක්‍රමයේ ක්‍රියාත්මක
ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය අහන්නේ
දෙවෙනි ප්‍රශ්නේ
ඔබතුමා අවස්ථාව දීලා තියෙද්දිත් බාධා කරගෙන හරි
කියන්නේ කතානායකතුමා මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ගරු කතානායකතුමා ගරු ඇමතුමනි මගේ දෙවෙනි ප්‍රශ්නය මේ ගලබොඩ මවුන්ජීන් වත්තේ මේ ගොවිපොළ අර ජාතික ප්‍රශ්නයක් තියෙනවා. මවුන්ජීන් වත්ත පීඨා තියෙන්නේ නාවල පිටිය ප්‍රදේශයට, ඒ වගේම මවුන්ජීන් වටවල ප්‍රදේශයේ. මේ දෙකම ජලපෝෂිත ප්‍රදේශ. ඒ වටවල ප්‍රදේශයේ මවුන්ජීන් වත්ත අරා තමයි මාවැලි ඔය එන්නේ. ඒ වගේම ගලබොඩ වත්ත අරා ගලබොඩ ඔය එනවා. මේ දෙකම සම්බන්ධ වෙනවා මාවැලි ගංගාවට. එතකොට ඒදී ගොවිපොළක් නිර්මාණය කරලා ඒ කඳු අතර ගොවිපොළකට ලබා දීමෙන් ඉඩම් ලබා දීමෙන් ඉදිරියේදී පරිසර දූෂණය ජලපෝෂිත ප්‍රදේශයේ ඇති වෙන දේ මේක සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවටම ලංකාවේ ජීවත් වෙන සමෝටම මේකේ මේ විපත මේ බුද්ධ විඳින්න වෙනවා. ඒ වගේම පාත් බිම් වල දැන් මානවර දිස්ත්‍රික්කේ ගත්තාම ගොවි පොළවල් පෞගිය කාලේ පිටලා තියෙන්නේ ආරගම කුණ්ඩසාල කරඳගොල්ල මාබේරිතන්න මේ බිම් ප්‍රදේශවල. ඉතින් මං ආන්නේ ෆීසිබල් ස්ටඩි එකක් කරලා තියෙනවා නම් මෙවැනි පරිසර දූෂණයක් වෙන මේ වතු ටික මේකට ලබා දීමට කටයුතු කරේ කොහොමද කියන එක.
ඔව් ගරු කතානායකතුමනි මම මේ මෙතුමා අහපු ප්‍රශ්නය පිළිබඳ ඉතා පැහැදිලිව සොයා බැලීමක් කරා. මෙහි විශේෂ මේ ව්‍යාපෘති වාර්තාවක් පරිසර වාර්තාවක් සියල්ල ඉදිරිපත් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයට. ඊට අමතරව හිටපු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කර මැතිතුමාගේ නිරීක්ෂණයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා නගු ප්‍රශ්නෙට පිළිතුරු එතන පැහැදිලිවම තියෙනවා.
හරි බොහොම ස්තුතියි. අසංක නවරත් මැතිතුමා ඇබ්සන්ට්. ගරු මන්ත්‍රීතුමා දැන් කාලය ගෙවිගෙන යනවා. හරි 6 වෙනි ප්‍රශ්නේ ලලිත් එල්ලාවල මැතිතුමා ඇබ්සන්ට්. වඩිවේල් සුරේෂ් මැතිතුමා ඇබ්සන්ට්. මරික්කාර් මැතිතුමා
මම අහනවා කතානායකතුමනි ප්‍රශ්නේ. රු කතානායකතුමනි ප්‍රශ්න අංක 1 පිළිතුර A1 සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පිළිබඳව තොරතුරු ඇමුණුම එක මගින් දක්වා ඇත. දීර්ඝ ලේඛනයක් තියෙනවා අමාත්‍යා සභාගත කරන්නද කියන්න පුළුවන්. 23/11/30 දින විට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත හරි
ඒක සභාගත කරන්න ඔබතුමාට මේක කියන්න පුළුවන්. සමස්ත ගාණ කොච්චරද කියන ඉවරද
මම කියනවා පඩකින්. 11/30 දින විට ශ්‍රී ලංකා දෙවෙනි වටේදී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැපයුම් කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පහත පරිදි වේ. දින 60ට වැඩි බිලියන 5.6යි. දින 90ට වැඩි රුපියල් බිලියන 1.5යි. දින 120ට වැඩි රුපියල් බිලියන 1.2යි. දින 180ට වැඩි රුපියල් බිලියන 1.9යි. දින 360ට වැඩි රුපියල් බිලියන 2.7යි. සමස්ත එකතුව රුපියල් බිලියන 13.144යි. බිලියන දෙක A2 ඇමුණුම දෙක මගින් දක්වා ඇත. A1 ඉන්දියානු ණය ආධාර ඇනවුම් මත ඖෂධ සැපයුම් කරුවන් සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව විසින් ගෙවීමට ඇති හිඟ මුදල ඇමුණුම 3 මගින් දක්වා ඇත. සෞඛ්‍යම A2 සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශය මගින් ඖෂධ සැපයුම් කරුවන් සහ ඖෂධ නිෂ්පාදකයන් සහ ගෙවා ඇති මුළු මුදල ඇමුණුම හතර මගින්ද ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගෙවා ඇති මුදල් ඇමුණුම පහ මගින්ද වෙන වෙන වශයෙන් දක්වා ඇති මම ඔබට කියන්නම් පිළිතුරු පොතක් ආයක පැන නොනගී ඔතන ඔබතුමාගේ අවශ්‍ය වෙන්නේ මොකද්ද මොන මොන කරුණද ඔබතුමා
මට දැනගන්න ඕන වෙන්නේ ඒකේ මේ මේ ඔක්කොම එකතු කරාම සම්පූර්ණ කොච්චරක් ගෙවන්න තියෙනවද බෙහෙත් සැපයුම් කරුවන් සහ නිෂ්පාදකයන් වෙනුවෙන්
දැනට තියෙන සමස්ත හිග මුදල අවුරුද්දකට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරලා පස්සේ බිලියන 13.14ක් තියෙනවා
එතකොට ගරු කථානායකතුමනි මගේ මේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ගිය අවුරුද්දේ අපි දන්නවා මේ හදිසි මිලදී ගැනීම කියලා ඉවරලා බාල බෙහෙත් සෑහෙන තොගයක් ගෙනාවා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කාලය තුල එතකොට ඒ ගෙනාපුවට බිලියන 13.0 ගාණක් ගෙවන්න තියෙනවා
නෑ 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 මේ අමාත්‍යතුමා සමස්ත මුදල හදිසි
මිල සියල්ල මම කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිලියන 13.1 ගාණක් ගෙවන්න තියෙනවා සැපයුම් කරුවන් වෙනුවෙන් එතකොට ඒ මුදල් ගෙවන්න වෙන්නේ ඔබතුමාට මේ අවුරුද්දට වෙන් කරලා තියෙන මුදල් වලින් එතකොට දැන් දැනටත් මේ ඇමතිතුමා මේ බෙහෙත් වර්ග සාමාන්‍ය 750ක් විතර ඕන ඔබතුමා මට වැඩි දන්නවා ඉස්පිරිතාල පවත්වාගෙන යන්න 310ක් විතර නැහැ ඒ කියන්නේ 141ක විතර අඩුවක් තියෙනවා එතකොට දැන් මේ සැපයුම් කරුවන්ට ගෙව්වේ නැත්තම් ඒගොල්ලෝ බෙහෙත් සප්ලයි කරන්නේ නැහැ එතකොට පුරෝකථනයක් කරලා තියෙනවද මේ මුදල් කොයි කාලද ගෙවන්නේ එහෙම නොගෙව්වොත් මේ බෙහෙත් සප්ලයි එක නැවොත් ඉස්පිරිතාල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවමවත් කරන්න කොහොමද කියලා සැලැස්මක් ඔබතුමා හදලා තියෙනවද
ඔව් ප්‍රශ්න දෙකක් ගරු කථානායකතුමනි පළවෙනි කාරණය ඖෂධ ලංකාවේ සමස්ත අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය 850ක් දැන් නිර්ණය කරලා තිබෙනවා ඒකෙන් ඔබතුමා 200ක් ගාණක් හිගය කියලා ඒක සත්‍ය නෑ ඒ කරුණ ඇත්තම MS වෛද්‍ය සැපයුම් අංශය දැනට හිගතාවයක් තියෙන්නේ ඖෂධ 60කට ආසන්න ප්‍රමාණයක් එතකොට ඒකේ රෝහල් වල ඖෂධ සැපයුම් අංශය නැත්නම් රෝහල් වලට බෙදා හැරලා තියෙනවා එතකොට ඒ ඖෂධ 60ක් දැන් ලැබෙමින් පවතිනවා එතකොට දැනට සමස්යක් හැටියට රෝහල් මට්ටමේදී අඩුපාඩු තියෙනවා අපි මිලදී ගන්නත් වෙනම මුදල් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා මේ MSD එක වෛද්‍ය සැපයුම් අංශය අඩු 60න් 30කට ආසන්න ප්‍රමාණයක් ජනවාරි මාසයේ අතුලතදී ලැබෙනවා එතකොට මේ මේ කාලය තුලදී මේ අදාළ ඖෂධ අපි ළඟ නැති ඒවා පෞද්ගලික අංශයක හරි මිලදී ගන්න එක අපි ප්‍රතිපාදන සෑම ප්‍රධාන රෝහලකටම නිකුත් කරලා තිබෙනවා පළවෙනි කාරණය දෙවෙනි එක තමයි ගිය අවුරුද්දේ බිලියන 110ක් තමයි වෙන් කරලා තිබුණේ වෛද්‍ය සැපයුම වෙනුවෙන් මේ අවුරුද්දේ බිලියන 170ක් වෙන් කරලා තියෙනවා එතකොට අපිට ආසන්න වශයෙන් මේ බිලියන 13 හිග තියෙන ප්‍රමාණය අපිට මේ අවුරුද්දේ ගෙවන්න පුළුවන් තර ගැටලුවක් ඇති වෙන්නේ නැහැ
ඔව් ගරු කථානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අයවැය යෝජනා වලින් විවිධ අමාත්‍යාංශ වලට වෙන් කරන ගාණම ඒක ඇලකේෂන් එකනේ ඉම්ප්‍රෙස් එක දෙන්නේ නැහැ ඒ ගාණම එතකොට දැන් ඔබතුමා කිව්වට බිලියන 170ක් වෙන් කරලා තියෙනවා කියලා ඉවරලා මම දන්නේ නැහැ කීයක් ලැබෙයිද කියලා ඉවරලා දැන් නම් දෙන්න පුළුවන් මොකද හෙන ගාණ වගේ බදු ගාලා තියෙනවනේ ඒක කියන්න ගන්න පුළුවන් එතකොට දැන් මේ බිලියන 13.0 ගාණ කවර් කරන්න ඔබතුමා මේ අවුරුද්ද ඇතුළත කවර් කරනවද කොයි කාලෙද කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ
නිශ්චිත සැපයුම් කරුවන්ට ගැටලු නැති අයට අනිවාර්ය මුදල් ප්‍රතිපාදන කරන ඔබතුමා කිව්වා වගේ මේ සෞඛ්‍ය සේවා නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන තැන් මේ බදු මුදල් වලින් මුදල් එකතු කරන්නේ ඒ නිසා ආර්ථික තත්ත්වය යහපත් වීමෙන් තිබෙනවා ඉතින් මුදල් සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රමුඛතාවය පරිදි ලැබෙනවා ඒ නිසා ඔබතුමා කියපු පරිදිම ඔව් ජනතාවට යම්කිසි ප්‍රමාණයක අපහසුතාවයක් දැනුණා බදු ගැසීම හරහා නමුත් ඒ බදු අරගෙන කරන්නේ මේ අත්‍යවශ්‍ය ඖෂධ වගේ දේවල් රටේ ජනතාවට සැපයන කේ නිසා මේ මුදල් වලින් ගෙවන්න පුළුවන් මේ අවුරුද්දේ
බොහොම ස්තුතියි විමල වීර ඉසනායක මැතිතුමා
මම يعني මේ සම්බන්ධයෙන් අපි මහ බැංකුවේ අධිපතිතුමත් සමග වෙනම සාකච්ඡාවක් කරා ඒ අවස්ථාවේදී මොකද මගේ කලින් ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මේ පාර්ලිමේන්තුවේ මාස 4කට වැඩි කාලයක් ගියා එතුමා අපිට දැනුම් දුන්නා ඒක ලිඛිතවත් තියෙනවා එතුමා ඒකු මේකේ එතුමන්ලට මේ ප්‍රශ්න යොමු කරලා දින කීපයක් ඇතුළත පිළිතුරු යවුවා කියලා මේකේ ජනවාරි පළවෙනිදට ඉස්සෙල්ලා පිළිතුරු ඉල්ලලා තිබුණා අනිවාර්යයෙන්ම ජනවාරි පළවෙනිදට පිර පිළිතුරු යවනවා කියලා. ඒකට එක්කෝ මහ බැංකුව අධිපතිතුමා මේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට බොරු කියනවා. එහෙම නැත්නම් පිළිතුරු ලැබුණෙන් පස්සෙත් අමාත්‍යංශය මේ මහජනතාව වෙනුවෙන් අපි නගන ප්‍රශ්න වලට පිළිතුරු නොදී කල් ගනිමින් මේ ප්‍රශ්න යටපත් කරන්න හදනවා. කරුණාකරලා කථානායකතුමනි පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාදයක් මේක. මේ ආකාරයට අපේ වරප්‍රසාද පාගා දෙමීමට ඉඩ දෙන්න එපා. මේක ගැන පරීක්ෂණයක් කළා. මේ ආකාරයට ජනතාව වෙනුවෙන් අපි කරන මැදිහත් වීම පාර්ලිමේන්තුවේ කාලයත් විනාශ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් නම් වැඩිකාරව නිලධාරීන්ට විරුද්ධව අමාත්‍යංශ නම් වැඩිකාරව අමාත්‍යංශ විරුද්ධව ඇමෙතුමා බොරු කියනවා නම් ඒක රටට දැනගන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා
සිටිනවා.
මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ න්‍යාය පත්‍රයේ මේ ප්‍රශ්නේ කීවෙනි සැරේටද අහන්නේ කියලා බලන්න කියලා ගරු මන්ත්‍රීතුමාට පිළිතුරු බලන්න කියලා. මේ ප්‍රශ්නේ අද පළවෙනි වරට තමයි පාර්ලිමේන්තුවේ මතුවෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි. අපි යම්කිසි පිළිතුරක් අදාළ ආයතන වලින් ලබා ගත්තාම ගරු කතානායකතුමනි ඒක අපි පරිශීලනය කරලා තව තොරතුරු අවශ්‍ය නම් ඒ තොරතුරුත් අරගෙන තමයි අපි පිළිතුරු ලබා දෙන්නේ. ඒ හින්දා මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහලා දේශපාලනය කරන්න උත්සාහ කරාට අපිට වග කියන කණ්ඩායමක් හැටියට ප්‍රශ්නවලට උත්තර දීලා දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා ගරු කතානායකතුමනි මේ රටේ ආර්ථික අර්බුදය තුළ ඉතාම වගකීමෙන් රජයේ විශේෂයෙන්ම මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් කටයුතු කරා. ඒ හින්දා මේ නිලධාරීන්ට වැඩක් නොකරන කණ්ඩායම විසින් අවලාද නැගීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ වැඩක් නැති මන්ත්‍රීවරු අවබෝධයක් නැති මන්ත්‍රීවරු හිතන් ඉන්නවා නම් පාර්ලිමේන්තුවට ආපු හින්දා එක එක්කෙනාට මඩ ගහලා අවලාද නගලා තවදුර මෙතන පවතින්න පුළුවන් කියලා. ඒක නෙමෙයි මේ පාර්ලිමේන්තු සදාචාරය.
ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නයට විවාදයකට ඇදගන්නේ අවශ්‍ය නැහැ. එතුමා ප්‍රශ්නයට පිළිතුරු දීම එමතුමාගේ වගකීම. ඔබ එතුමා කියනවා නම් ප්‍රශ්නයට පිළිතුරු දෙනවාද නැද්ද කියන එක එතනින් එහාට අපිට ප්‍රශ්න කරන්න බෑ. හරි. මොකද්ද ජයතිස්ස මැතිතුමා?
ගරු කතානායකතුමනි, විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂ කාර්යයක් පිළිබඳව මතු කරන්න ඕන. මොකද අපේ ඇඟපත කිලිපලා යන ගැටලුවක් පිළිබඳව තමයි මම විශේෂයෙන් ඔබතුමාට ඉදිරිපත් කරන්නේ. පසුගිය දවසක ගරු කතානායකතුමනි, මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා කරන ලද රටටත් අපටත් අනාගතයටත් ඉතා බරපතල ලෙස බලපාන ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ප්‍රකාශය මම හිතනවා අපි සියලු දෙනාටම ඉතා ප්‍රබලව පාර්ලිමේන්තුවටත් අපේ සියලු රටේ සියලු පුරවැසියන්ටත් බලපාන නිසා මට සුළු විනාඩික අවස්ථාවක් ලබා දෙන්න ගරු කතානායකතුමනි.
මම කරන්න.
එතුමාගේ පැත්තෙන් අපි දන්නවා ගරු කතානායකතුමනි, මම බොහොම ඉක්මනින් ඉවර කරනවා. අපි දන්නවා රුපියල පා කිරීම රට බැංකුවලොත් කියන කාරණේ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අපේ රටේ විශේෂයෙන්ම බරපතල ගැටලුවක් වෙලා තිබුණේ මොහොතේ. ඒ වගේම තමයි අපේ රටේ මූල්‍ය පාලනේ තියෙන පාර්ලිමේන්තුවට වුණාට රුපියල පා කරන තීරණය ගන්නකොට පාර්ලිමේන්තුවට ආපු කාරණයක් නෙවෙයි. රට බංකොලොත් කියන ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිට පාර්ලිමේන්තුව නොදැන කරපු කාරණයක්. ඒ වගේම එතුමා මේ ඊයේ පෙරේදා එතුමා කරන ලද ප්‍රකාශයක තිබෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් අපි කරන ගනුදෙනුව. අපි දන්නවා රට ආර්ථික අර්බුදයක තිබෙන බය ඇත්ත. ගත වෙච්ච කාල පරිච්ඡේදයේ දැනට අපි මේ පසුවන්නේ මේ මහා බරපතල ආර්ථික අර්බුදයත් එක්ක තමයි. හැබැයි ගරු කතානායකතුමනි, කිසිදු කෙනෙකුට අයිතියක් නැහැ මේ රටේ සදාකාලිකව IMF එකට ගැට ගැසීමේ අයිතියක් කාටවත් දීලා නැහැ. ඒ නිසා මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ මුළු සභාවෙමත් ගරු කතානායකතුමනි ඔබතුමාගේ විශේෂ අවධානයක් සඳහා මම යොමු කරනවා එතුමා කරන ලද ප්‍රකාශයක්. එතුමා කියනවා ඉදිරි කාලය තුළ IMF එක කවුරු බලයට ආවත් මොන ආණ්ඩුව ආවත් මේ IMF එකත් එක්ක තමයි මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක තමයි යන්න පුළුවන්කම
ලැබෙන්නේ.
ඒ නිසා අපේ විරෝධය ප්‍රකාශ කරනවා වගේම විශේෂයෙන්ම මම ආණ්ඩුවෙන් අහනවා අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක්, ජාතික ආර්ථිකයක්, දේශීය ආර්ථිකයක් කියන කාරණේ අපිට ඉතා වැදගත්. ඒ නිසා අපිට IMF කියන මරවුගලෙන් නිදහස් වෙලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න බැරිද කියන එක ගරු කතානායකතුමනි මම විශේෂයෙන් ඔබතුමාගේ අවධානය මම යොමු කරන්න
කතානායකතුමනි. ඇත්තටම ඊයේ මේ සම්බන්ධයෙන් චරිත හේරක්
මම
ප්‍රශ්නයක් නැගුවා මම කතා කරන අවස්ථාවේ. ගරු කතානායකතුමනි, එකක් තමයි මේ රටේ මම චරිත හේරත් මන්ත්‍රීතුමා ඊයේ නගපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. අපේ රටේ මුදල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට පාලනය කිරීමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට පාලනය කිරීම හරහා මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම රජයක වගකීමක්. එතකොට මුදල් ප්‍රතිපත්තියට එක ගමනකුත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට තවත් ගමනකුත් ගමන් කරන්න බෑ. දැන් ගරු කතානායකතුමනි, අපි දැකලා තියෙන දේ තමයි මේ රටේ ආර්ථික අස්ථාවරභාවයක්, සමාජීය අස්ථාවරභාවයක්, දේශපාලන අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙන අවස්ථාවන් වල ඉඳලා අද ස්ථාවරත්වය කරා අපි ගමන් කරන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිව නියමානුකූල මූල්‍ය රාමුවකට යොමු කරලා
එවගේම මූල්‍ය විනයක් මේ රට තුළ ස්ථාපනය කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අපි ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. මේක එකවරක් නෙවෙයි හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව අනුමත කරා. අද ස්ථාවරත්වයක් තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණෙන හැම අවස්ථාවකදීම විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ට හේතු ගන්නන්න උත්සාහ කරනවා මේ යන වැඩපිළිවෙලට මේ පාර්ලිමේන්තුවේ විරෝධයක් තියෙනවා කියලා. හැබැයි අපි බහුතරය මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අරගෙන තියෙනවා. අනික ගරු කතානායකතුමනි මහ බැංකුවේ අධිපතිතුමා විතරක් නෙවෙයි අපි හැමෝම පිළිගන්න කාරණයක් තමයි මේ වැඩපිළිවෙලින් අපි බැහැර වුණොත් අපේ රටේ ආර්ථිකයේ කඩාවැටීමට අපි අතවැණීමක් කරනවා. ඒ හින්දා එක කඩාවැටීමක් සිදු වුණා ඒ කඩාවැටීම හරහා බරපතල වේදනාවක් මේ රටේ ජනතාවට අදටත් තියෙනවා. එතකොට ඒ වේදනාව තව 3-4 ගුණයකින් වැඩි කරන්නද මේ කියන්නේ? ඒ හින්දා අපිට සිදු වෙනවා මේ එකග වෙච්ච රාමුව තුළ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළා ස්ථාවර ආර්ථිකයක් වෙත ගමන් කරලා රටේ ණය ගෙවන්න බැරුව ඉන්න රටක් ණය තිරසර භාවය ඇති කරලා
බොහොම ඉස්සුදි
ශක්තිමත් ආර්ථිකයක් ගෙනියන්න
බැරුව ඔව් පොඩ්ඩයි චරිත හේරත්මන්තිතුමාගේ ප්‍රශ්නේ කියන්නේ
සර් ප්‍රශ්නයක් නෙමෙයි සර් පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මේ ප්‍රශ්නේ මේක ආකෘතියට පිටින් යනවා කියන එක කියන්නයි පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ නැත්නම් I am not using that power for anything else I never have done that sir please give us when we say that this is a point of order this please give it
come out with your permission
yeah I am saying sir this number 31 of point of order sir යම් ප්‍රශ්නයක් අහනකොට ගරු ඇමතුමා කිව්වා මේ ප්‍රශ්නේ අපි දේශපාලනය කරනවායි කියලා දේශපාලනේ තමයි සර් මේ ඔක්කොම මේ පාර්ලිමේන්තුවම දේශපාලනේ තමයි. මේක දේශපාලනයේ පිට එකක් නෙමෙයි. ඒ නිසා ඒක කියන්න බෑ.
මෙතුමාට
ඒක මේකේ තියෙනවා එහෙම බෑ කියලා. ඒකයි කියන්නේ. මේක කියවන්න කරුණාකර.
කතානායකතුමනි අනිත් එක ඒක විපරත් කර කතානායකතුමනි.
ඔබතුමාට අවස්ථාව දුන්න ඔබතුමා ඒක ප්‍රයෝජන ගත්තේ නෑ. ඔක ගෙවිඳු කුමාරතුමා
මොනවාද කතානායකතුමා ගියවරත් මම මේ ප්‍රශ්නේ යොමු කළාම මෙතුමා මට පෞද්ගලිකව අපහාස කරා. දැන් මේ ප්‍රශ්නට අදාළ නැහැනේ මං වැඩක් කරනවද මං නිකන් ඉන්නවද මං පොත් කියවගෙන ඉන්නවද කියන එක. දැන් මේ ආකාරයට අපි පාර්ලිමේන්තුවේ ජනතාව විසින් ප්‍රශ්නයක් ඇහුවම ඇමතිවරුන් මේ පාර්ලිමේන්තු කාලය පාවිච්චි කරලා පෞද්ගලිකව අපහාස කරනවා නම් කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පියවර ගන්න.
කතා කරන්න බෑ ඇමතිතුමා කැමති නම් උත්තර දෙන්න ඇමතිතුමා බැහැයි කියන්නේ. ඔව්. බොහොම ස්තුතියි. තවත් ඔතනින් එහාට කතා නැහැ. හරි බොහොම ස්තුතියි. දෙවන වටේ පළවෙනි ප්‍රශ්නය
කතානායකතුමනි අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.
කවුද පහකට ගන්නේ? තුන්වෙනි ප්‍රශ්නය.
අවුරුදු 10ක් තිස්සේ. ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉම්තියාස් බාකිර් මහත්මයාතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.
පස්වන ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් අසංක නවරත්න මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය මම අහනවා.
හයවෙනි ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නය.
හත්වෙනි එකනේ. හත
හයවෙනි ප්‍රශ්නේ.
7-10ද?
6-6.
ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.
7වෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් ගරු වඩිවේල් සුරේෂ් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මම අහනවා.